falta de bim.
Dedas vise que November masal ekalis vini badada purbaga dahida ka parlamento falta de bimitya yojana karmu.
Prasna. Vaidya Tilak Rajapaksa mettuma falta de bim yavastai prasni.
Garu Kathanayakathumani Sri Lankawe ithihase api athapatha ganne janapravadeena vijayakuweni kathawat samagin eth piligat vidimat rajya sankalpayan ha sanskrutika lakshayan sahita ithihase api hadaranna mahinda gamanayin pasuwai eta moolikama hetuwa raju visin bauddha darshane walanda ganima ha e samajagatha wimai etan patan wewai daagabai gamai pansalai yana sankalpa yatate ape jana jeevitayata bauddha darshane ha game pansale ස්වාමීන් වහන්සේ විශාල බලපෑමක් ඇති කළා. අපේ ජන සමාජයේ ආචාර ධර්ම, ගුණ ධර්ම, සාර ධර්ම වගා කළේ උන්වහන්සේලා. පන්සල තමයි ගමේ කේන්ද්‍රස්ථානය වුණේ. නැකත් හැදුවේ, නම් තිබ්බේ, ඉඳුල් කට ගෑවේ, පිරිත් කිව්වේ, වෙදහෙදකම් කළේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ. ඒ සඳහා අවශ්‍ය මේ මහා දැනුම් සම්භාරයේ උන්වහන්සේලා සතු වුණා. එදා රජ දවසේ සිට වර්තමානයේ දක්වා රාජ්‍ය පාලනයේ ප්‍රධාන භූමිකාව වුණේ අපේ ස්වාමීන් වහන්සේලා. රටට ජාතියට ආගමට තර්ජනයක් වුණු හැම මොහොතකම ජාතිය මුරදේවතාවන් ලෙස ඉදිරියට ආවේ අපේ ස්වාමින් වහන්සේලා. ශාසනයට අලුතින් ඇතුළු වෙන සාමණේර ස්වාමින් වහන්සේලා මෙතරම් බරපතල පරාර්ථ සේවයට නායක ස්වාමින් වහන්සේලා බවට පත් කරන ප්‍රධාන මාර්ගය තමයි පිරිවෙන් අධ්‍යාපනය. භික්ෂුන් වහන්සේලා දැනුමෙන්, ඥාණයෙන්, ආකල්පවලින්, අධ්‍යක්ෂීමෙන් පරිපූර්ණ කරන්නේ පිරිවෙන් අධ්‍යාපනය හරහා. ශ්‍රී ලංකාවේ පැරණිම අධ්‍යාපන ක්‍රමය තමයි පිරිවෙන් අධ්‍යාපනය. විධිමත් අධ්‍යාපන ක්‍රමයට පෙර ඉතිහාසයේ මෙතෙක් බිහි වූ පඬිවරුන් ප්‍රඥයෙන් බිහි කරේ පිරිවෙන් අධ්‍යාපනයෙන්. ලාභයේ මුල් කර නොගත් පරාර්ථයේ මුල් කරගත් අධ්‍යාපන රටාවක් තමයි එහි ගැඹුනේ. ඉතිහාසයේ දක්ෂ භික්ෂුන් වහන්සේලා මහත් පරිශ්‍රමයකින් මහත් ශක්තියෙන් මතක ශක්තියෙන් කටහඬින් කටපාඩමින් ග්‍රන්ථාරූඪ කිරීමෙන් තමයි මෙම අධ්‍යාපන ක්‍රමය රැකගෙන ඉදිරියට ආවේ. එදා තිබ්බ පිරිවෙන් අද විශ්වවිද්‍යාල දක්වා සංවර්ධනය වෙලා වර්තමානයේ මෙතරම් විද්‍යාව හා තාක්ෂණයේ දියුණු මොහතක ඒ කිසිවෙකුටත් බෞද්ධ දර්ශනයේ බොරුවක් කියලා ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. එම නිසා අද විදේශිකයන් පවා අපේ බෞද්ධ දර්ශනය බණ භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න අපේ රටට එන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අපේ රට ගැන ලෝකයේ අවධානය යොමු වෙන බවට හේතු වෙලා තියෙනවා.
Order, please. Honorable Aditya Rajapaksa will come and take the chair now. Kiyana Garukar Mantri.
Ema avashyathawayata galapena aakarayata jaathyantara adhyapanayakata galapena paridhi ingreesi bhashawa nava taakshane ha eta sarlana upanga me sandaha ekkala yutu wenawa. ඔබට මතක ඇති කොවිඩ් වෙලාවේ ලෝකෙම මේ වෙලාගත වසංගතේ වෙලාවේ පාසල් අධ්‍යාපනය අපිට වහන්න සිද්ධ වුණා. නමුත් මුළු ලෝකෙම අධ්‍යාපනය කරන්න සිද්ධ වුණේ ඔන්ලයින් ක්‍රමය හරහා. ඒ නිසා මම හිතන්නේ පිරිවෙන් අධ්‍යාපනයටත් මේ ක්‍රමයෙන් බැහැර වෙන්නට විදියක් නැහැ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඉස්සර අපේ පවුල්වල දරුවෝ 6ක් 7ක් ඉන්න වෙලාවේ ශාසනයටත් එක්කෙනෙක් පූජා කරපු මොහොතක දැන් එහෙම එකක් නැහැ. පවුලකටම ඉන්නේ දරුවෙක් එක්කෙනෙක් දෙන්නෙක්. ඒ වගේ වෙලාවකට සාසනයට දරුව පූජා කරන අවම මොහතක මා හිතන්නේ දැන් ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ස්වාමින් වහන්සේලා 33000ක් විතර. ඒ නිසා අපි මේ කිව්ව බැරෑරුම් කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න හොඳ නායකත්වයට ප්‍රගුණ කරන පුහුණු කරන ස්වාමින් වහන්සේලා පුහුණු කරන්න මේ ඉන්න අවම ප්‍රමාණය ඉතා හොඳ පිරිවෙන් අධ්‍යාපනයෙන් අපි ඉස්සරහට ගේන්නට ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ මූලික පිරිවෙන් 508ක් මහ පිරිවෙන් 220ක් විද්‍යායතන 64ක් ද්විභාෂා පිරිවෙන් 14ක් සිල්මාතා පිරිවෙන් 11ක් සහ විශේෂ පිරිවෙන් 3ක් ඇතුළු 820ක ප්‍රමාණයක ශිෂ්‍යයන් හැටියට පැවිදි ස්වාමින් වහන්සේලා 32933ක් ගිහි ශිෂ්‍යයන් 29307ක් ඇතුළුව සම්පූර්ණම 62240ක් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ගුරුවරු සංඛ්‍යාව විදිහට ගත්තොත් පැවිදි ස්වාමින් වහන්සේලා 3435ක් සහ ගිහි ගුරුවරු 3968ක් ලෙස සම්පූර්ණම 7403ක් මේ ඉගැන්වීම් කටයුතු වල යෙදෙනවා. එනිසා මෙලෙස රටක් ලෙස ඉදිරියට යන්නට සාමාජීය සංස්කෘතික ආධ්‍යාත්මික හා ආර්ථික කළමනාකරණ ශක්තිය ජන ජීවිතයට එක් කළ පිරිවෙන් අධ්‍යාපනය සුරකීමට හා සංවර්ධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනම අමාත්‍යංශයක් පවා නිර්මාණය කළා. ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනයේ මානව සම්පත් භෞතික සම්පත් වැඩි දියුණු කිරීම සඳහා එහි වගකීම වන අතර ඒ සඳහා සභාව කල්තබන අවස්ථාවේ මම ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් මෙසේ අසන්න කැමති. පිරිවෙන් සංවර්ධන අරමුදල නමින් අරමුදලක් ආරම්භ කිරීමට නියමිත බව එතුමා දන්නේද? එසේ නම් එම අරමුදල ආරම්භ කිරීමේ අරමුණ කවරේද? එම අරමුදල පාලනය කිරීම හා ක්‍රියාත්මක කරනු ලබන ආයතනය කුමක්ද? එම අරමුදල සඳහා මූල්‍යාධාර සපයා ගැනීමට අදහස් කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? පිරිවෙන් සංවර්ධන අරමුදල මගින් පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දීමට සැලසුම් කර ඇති ප්‍රතිලාභ කවරේද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඈ ඉහත සඳහන් අරමුදල ස්ථාපිත කිරීම සම්බන්ධව මේ විනට පවතින තත්ත්වය කුමක්ද යන්නත් එතුමා මේ සභාවට දන්වන්නේද යන්න මම ප්‍රශ්න කිරීමට කැමැති.
ගරු මහත්තුමා.
ගරු අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ප්‍රශ්න ගණනාවක් අහලා තිබුණත්
ඒවට
සඳහා පිළිතුරු ලබා දීමට සූදානම් වෙන මේ මොහොත, පිරිවෙන් සංවර්ධන අරමුදල නමින් අරමුදලක් ආරම්භ කිරීමට නියමිත බව දන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ඔව්. එම අරමුදල ආරම්භ කිරීමේ අරමුණු කවරේද? ලියාපදිංචි කරන ලද සියලුම පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම, දියුණු කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම, බෞද්ධ ප්‍රජාවගේ අනාගත පරම්පරාවල අභිවෘද්ධිය සඳහා බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ආචාර ධර්ම පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචලිත කිරීම, භාෂා කුසලතා ලබා ගැනීම සහ වැඩිදියුණු කිරීම ඇතුළුව තොරතුරු තාක්ෂණයේ අභිවර්ධනයන් භාවිතා කරමින් බෞද්ධ අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීම, දියුණු කිරීම සහ ඒ සඳහා පහසුකම් සැපයීම තමයි ප්‍රධාන අරමුණු විදිහට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අංක දෙක, එම අරමුදල පාලනය හා ක්‍රියාත්මක කරනු ලබන්නේ කවර කුමන ආයතනයක් කරනු ලබන ආයතනයේ කුමක්ද? පිළිතුර, අධ්‍යාපන විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු පිරිවෙන් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන් 12කින් යුත් පාලක මණ්ඩලයක් මගින් පාලන කටයුතු සිදු කරන අතර අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වෙනවා. 3. එම අරමුදල සඳහා මූල්‍යාධාරය සපයා ගැනීමට අදහස් කරනු ලබන ක්‍රමවේදය වන්නේ කුමක්? පිළිතුර, දේශීය හා විදේශීය බෞද්ධ දානපතියන්ගේ රාජ්‍ය නවන සංවිධාන ඇතුළු පුණ්‍යාධාර සපයන දේශීය හා විදේශීය ආයතන මගින්, ඒ වගේම රජය මගින් ලබා දෙන ප්‍රතිපාදන මගින්. 4. පිරිවෙන් සංවර්ධන අරමුදල මගින් පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දීමට සැලසුම් කර ඇති ප්‍රතිලාභ කවරේද යන්න සභාවට දන්වන්නේ. පිළිතුර, පිරිවෙන් ලංකාවේ පිරිවෙන් 820 ගණනක් තියෙනවා. මේ පිරිවෙන්වල පැවිදි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ ගිහි ශිෂ්‍යන් ඉගෙන ගන්නවා. එතකොට මේ පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට සාපේක්ෂව ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් වර්ධනය කිරීම සඳහා අපිට අවශ්‍යයි. මොකද අපි දන්නවා රජයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විටදී අපි පිරිවෙන්වල භෞතික සහ මානව සම්පත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි අපි මේ විශේෂයෙන්ම පිරිවෙන් අරමුදල පිහිටෙව්වේ. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වන අරමුණු ගණනාවක් තියෙනවා. අර කිව්වාගේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විදියට පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ඒක සඳහා අපිට අත්පත් කරගන්න ඕන කුසලතා තියෙනවා. විශේෂයෙන් පිරිවෙන්වලට භාෂා කුසලතා අත්පත් කර ගැනීම සහ වැඩිදියුණු කිරීම. මොකද මේකෙන් බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර භාෂා, අපේ බෞද්ධ දර්ශනයේ හරය අපේ රටට විතරක් සීමා නොවි මුළු ලෝකයට මේ බෞද්ධ දර්ශනයේ උතුම් වූ හරය අපි ලෝකෙට ගෙනියන්න, මේ රටේ අභිමානය ජාත්‍යන්තරයට ගෙනියන්න නම් අපේ පිරිවෙන් පද්ධතිය තුළින් නිර්මාණය වන උගත් විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා භාෂා දැනුමෙන් සම්පූර්ණ වුණොත් තමයි මේ බෞද්ධ දේශනාවේ තියෙන ඒ හරයාත්මක වටිනාකම් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා භාෂා කුසලතා අත්පත් කර ගැනීම සහ වැඩි දියුණු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නවීන සමාජය තුළ වර්තමානය වගේම අනාගතයත් දැකලා මේ පිරිවෙන් අධ්‍යාපනය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වෙනවා පරිගණක දැනුම. ඒ නිසා පිරිවෙන් අධ්‍යාපනය ලබන ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට වගේම ගිහි පිරිසට ඒ පරිගණක දැනුම ලබා දීම ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිවෙන් සංවර්ධන අරමුදලින් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ තමයි. ඒ වගේම යම් චංචල හෝ නිශ්චල දේපලක් මිලදී ගැනීම තෑගි ප්‍රධාන තෙස්තමේතුගත බැහැර කිරීමක් මගින් අත්පත් කර ගැනීම හෝ අන්‍යාකාරකින් දැරීම සහ කළමනාකරණය කිරීම ප්‍රතිලාභ විදියට ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීය හෝ විදේශීය මුදලින් හෝ ද්‍රව්‍ය වලින් ත්‍යාග ප්‍රධාන හා
පරිත්‍යාග ලබා ගැනීම. තමිනිත්වක කාලයක්
අරමුදලට අයත් යම් චංචල හෝ නිශ්චල දේපල විකිණීම උකස් කිරීම වදි ප්‍රදානය කිරීම හිමිකර දීම උරුම කර දීම පැවරීම හුමාරු කිරීම අරමුදලේ පරමාර්ථ වැඩි කිරීම සඳහා ප්‍රධාන තෑගි කර හෝ ශිෂ්‍යත්ව ලබා දී මණ්ඩලය විසින් ඍජුව හෝ ඒ වෙනුවෙන් ලිඛිත බලයදී ලබන නිලධාරීන් හා සේවා නියුක්තිකයන්ගේ හරහා බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම. මේ විදියට කාරණා අරමුණු ගණනාවක් තියෙනවා ප්‍රතිලාභ ලබා දීම ඒක බලාපොරොත්තු. එතකොට ඊළඟ ඈ ප්‍රශ්න එක ඊට සඳහා අරමුදල ස්ථාපිත කිරීම සම්බන්ධ මේ වෙනිට පවතින තත්ත්වය කුමක්ද? පිරිවෙන් සංවර්ධන අරමුදල් පනත් කෙටුපත සඳහා නීතිපතිතුමාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර ගරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත නොවසේනම් මේ මන්ද අදාළ නොවේ. මන්ත්‍රීතුමා අපි ලබලා දෙන පිළිතුරු ඔබතුමා ඇසපු ඉතා වටිනා ප්‍රශ්න ටික.
හරි බොහොම සිතේ ගරු මන්ත්‍රීතුමා. අහන අවස්ථාව නෑ ගරු මන්ත්‍රීතුමා. සභාව කල්තපන අවස්ථාවේ අතිරේක ප්‍රශ්න අහන්න පුළුවන් කමක් නෑ. ප්‍රශ්න සභාව කල්තපන අවස්ථාවේ ප්‍රශ්න අංක දෙක ගරු වේලුකුමාර් මැතිතුමා.
නන්රේ ගෞරව සභයික තලමිතාංග මුරුප්පිනර වර්ගදේ இலங்கையினுடைய பெருந்தோட்டத்துறையிலே தாய் நிறுவனமாக பிரதான நிறுவனமாக மக்கள் தோட்ட அபிவிருத்தி சபை காணப்படுகின்றது. JDB என்ற நிறுவனம் இருக்கின்றது. இந்த பெருந்தோட்டத்துறையிலே இருக்கின்ற தாய் நிறுவனமான JDB நிறுவனமானது பெருந்தோட்ட அமைச்சின் கீழ் கொண்டு வரப்படாமல் விவசாய அமைச்சின் கீழ் கொண்டு வரப்பட்டிருப்பது திகைப்பானதாக இருக்கின்றது. அதே நேரத்திலே அதன் அடிப்படையில் இன்று விவசாய அமைச்சினூடாக 2021 செப்டம்பர் மாதம் 6 திகதி எடுக்கப்பட்டுள்ள கேபினட் தீர்மானத்தின் படி இந்த மக்கள் தோட்ட அபிவிருத்தி சபைக்கு சொந்தமான நாவலப்பிட்டிய கலபுட தோட்டம், அதே போல் வட்டவல மவுஞ்சின் தோட்டம், அதே போல் அந்தான தில்தொட்டை தோட்டம், அதே போல் தில்தொட்டை கிரேட் வெளி தோட்டம் என்ற தோட்டங்களானது பாட்பண்ணை அபிவிருத்திக்காக அதனது நிலங்கள் வழங்குவதற்கு முடிவெடுக்கப்பட்டிருக்கின்றது. அவை இதன் மூலம் ஒன்று இந்த நாட்டிற்கு நிலையாக டாலர் வருமானத்தை பெற்றுத்தருகின்ற தேயிலை பயிர் அளிக்கப்படுகின்றது. இரண்டு இந்த தோட்டங்களானது நீரேந்து பிரதேசங்களில் இருக்கின்றது. ஆகவே இந்த நாட்டினுடைய நீரேந்து பிரதேசங்கள் அளிக்கப்படுகின்றது. மறுபுறமாக நாங்கள் எடுப்போமாக இருந்தால் இந்த தோட்டங்களிலே 100 ஆண்டுகளுக்கு மேல் வாழ்ந்து வரக்கூடிய தோட்ட தொழிலாளர்கள் மீண்டும் இன்னொரு தனியார் குழுவினரிடம் அடிமைகளாக கொத்தடிமைகளாக்கப்படுகின்ற நிலைமை ஏற்படுகின்றது. ஆகவே இதனை நாங்கள் ஏற்காத போதும் இங்கே இந்த வேலை திட்டத்தின் கீழ் ஒவ்வொரு தோட்டத்திலிருந்தும் எத்தனை ஏக்கர் காணி வழங்கப்படுகின்றது அல்லது முழு தோட்டமும் இதற்காக வழங்கப்படுகின்றதா என்பதையும், அதே போல் அவ்வாறு வழங்குகின்ற அந்த காணிகளுக்கு எந்த நிறுவனங்கள் அதனை பெறுகின்றது, அதில் உள்ளவர்கள் யார், அவர்கள் முற்பணமாக வைக்கின்ற தொகை எவ்வளவு, ஆண்டொன்றிற்கு செலுத்துகின்ற தொகை எவ்வளவு, அதே போல் இந்த பாட்பண்ணைகளுக்காக சுயீகரிக்கின்ற நிலங்களிலே இருக்கின்ற லயமறைகள், அதே போல் சமயஸ்தலங்கள், இதுக்கான மாற்று ஏற்பாடுகள் என்ன? அதே போல் மிக முக்கியமாக இந்த கண்டி நுவரெலிய மாவட்டத்தில் என்எல்டிபிக்கு சொந்தமான 8க்கும் அதிகமான பாட்பண்ணைகள் இருக்கத்தக்கதாக, அதிலே போதுமான நிலம் இருக்கத்தக்கதாக, தேயிலை பயிரின் மூலம் டாலர் வருமானத்தை பெறுகின்ற இந்த பெருந்தோட்ட நிலங்கள் குறிப்பாக இந்த வேலை திட்டத்திற்கு ஏன் பயன்படுத்தப்படுகின்றது என்பதும், அதே போல் அவ்வாறு பயன்படுத்துவது தொடர்பாக அந்த தோட்ட மக்களோடு கலந்துரையாடப்பட்டதா? அது தொடர்பான சாத்தியக்கூற்று ஆய்வொன்று மேற்கொள்ளப்பட்டதா என்பது தொடர்பாக இந்த சபைக்கு அமைச்சர் அவர்கள் தெரிவிப்பாரா என்பதை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
கௌரவ தலைவர் அவர்களே, வேலுக்குமார் மந்திரிக்கு சொல்ல வேணும், சும்மா போய் சொல்லாங்க. பார்லிமெண்ட்டில் ப்ரிவிலேஜ் எல்லாம் எடுத்துகிட்டு சும்மா போய் சொல்லாங்க, அது முந்தி உங்களுக்கு சொல்ல வேணும். இந்த நாங்கள் கலபுடையிலையும் கலஹாலையும் நாங்கள் ரெண்டு காணி கொடுத்துருக்கு, அதுமே அது நாங்கள் கேபினெட்க்கு போட்டு பிஓஐ ஃபாரின் ஃபண்டர் ப்ரொஜெக்ஷன் தாங்க நாங்கள் இது கொடுத்துருக்கு. இது கொடுத்துருக்கிற காணிட ஒரு தேயிலை சரி இல்லை, டீ இருக்கிற ஒரு ஏக்கர் சரி நாங்கள் எடுத்து இல்லை. இது வந்து பே லேண்ட், அது முந்தி உங்களுக்கு சொல்ல வேணும். இது தண்ணி இருக்கிற ஏரியாவில் ஒன்றுமே நாங்கள் எடுத்து இல்லை, அதை உங்களுக்கு சொல்ல வேணும். வாட்டர் ஃபால் கிட்ட சரி ஒன்றுமே நாங்கள் கொடுத்து இல்லை. அது மட்டும் இல்லை, இந்த காணி கொடுக்க போகல தோட்டத்தில் இருக்கிற இளைஞர்களோட தலைவரோட எல்லாரோட பேசிட்டு அவங்களுக்கு எக்ஸ்பிளைன் பண்ணிட்டுதாங்க இது நாங்கள் கொடுத்துருக்கோம். நீங்கள் கலபட தோட்டத்துக்கு போயிட்டு பார்த்தினா உங்களுக்கு ஓட் கொடுத்த ஆட்கள் தான் அங்கே இருந்தேன். நீங்கள் 5 வருஷம் ஓட் எடுத்து என்ன நீங்கள் செஞ்சு? இப்போ நீங்கள் கலபடுக்கு போயிட்டு பாருங்கள், ரோட்டெல்லாம் காப்பட் பண்ணிருக்கு. ஒரு இளைஞருக்கு 1/2 ஏக்கர் நான் கொடுத்துருக்கேன் கொச்சிக்கா போடுறதுக்கு, நீங்கள் உங்களுக்கு தெரியுமா? நீங்கள் 1 பேச் கொடுத்துருக்குதா? நாங்கள் 1/2 ஏக்கர் ஒரு இளைஞருக்கு நான் கொடுத்துருக்கேன், ரோட்டெல்லாம் நான் காப்பட் பண்ணிருக்கேன். இந்த ப்ரொஜெக்டோட 500 ஆட்களுக்கு இளைஞர்கள் ஜாப்ஸ் கொடுக்குறது, ஏன் நாங்கள் இந்த காணி நாங்கள் கொடுக்குறது? உங்களுக்கு தெளிவு, நாங்கள் மில்க் வெளிநாட்டு இருந்து தான் கொண்டு வரோம், அது சஃபிஷியன்ட் பண்ணுறது தான் இந்த ப்ரொஜெக்ட்ஸ் நாங்கள் கொண்டு வந்திருக்கி. நாங்கள் ஒரு தேயிலை காணி சரி கொடுக்க மாட்டேன். நான் உங்களுக்கு சொல்கிறேன், நீங்கள் உங்களோட அரசாங்கம் இருக்க போகல நீங்கள் எவ்வளோ காணி கொடுத்துருக்கிறது. நீங்கள் பார்லிமெண்ட்டில் அதை பேசுனா, நீங்கள் பார்லிமெண்ட்டில் அதை பேசுனா இல்லை, நீங்கள் பேச போக்கல நான் டிஸ்டர்ப் பண்ணல, நான் பேசிட்டு முடிஞ்சு உங்களுக்கு கேட்கலாம். உட்காருங்க. கிசிம வரப்பிரசாத பிரஷ கத்திவிலான அவஸ்தா வந்து பேச பாபத்துவா வரப்பிரசாத கடவிலானே, நீங்கள் நல்லா கேளுங்க, நீங்கள் நல்லது கேளுங்க. நான் ஆசை பண்ணுறேன், நாங்கள் ஆசை உங்க இப்போ உங்களுக்கு
பேசலாம்,
ஒரு தரக்கு தான் இப்போ பேசலாம். நீங்கள் நல்லா கேளுங்க தம்பி, நான் ஆன்சரை கொடுக்குறேன். நீங்கள் இது நல்லா கேளுங்க. நீங்கள் ரணில் விக்ரமசிங்க பிரதர் மந்திரி யார காலப்பது ஹந்தானேல 200 ஏக்கர்ஸ் கொடுத்துருக்கி, நீங்கள் சல்லி எடுத்து தாங்க அதெல்லாம் கொடுத்துருக்கி. நீங்கள் சல்லி எடுத்துருக்கி, நீங்கள் சல்லி எடுத்து ஹந்தானேல 200 ஏக்கர்ஸ், நீங்கள் போஹில்ல 100 ஏக்கர்ஸ் கொடுத்துருக்கி சல்லி எடுத்து. நீங்கள் தோட்டத்தில் ஒரு ஆட்கள்ஸ் கறி வீடு சரி கட்டுறதுக்கு சளி கொடுத்து இல்லை. இனி அதோட நீங்க உங்களுக்கு சொல்ல வேணும், பொய் சொல்லாங்க. இது நான்
சொல்றேன்,
உலாசனை சபாபத்துமணி மந்தஸ் யாகி பாசாவிங்க உத்தரதுன்னா தம்மா சிங்கள பாசாவிங்க உத்தரதுன்னா கரு சபாபத்துமணி பலவேணி பிரஷ்டு மேம வியாபிருத்திய மே வா பட்ட இதை கண்ணும் அது வா இதை கண்ணும் அது வா தண்ணத்தை மேல தம்மா மாமா கிவே வா இதை கண்ணுக்கோ மா உத்தரதுன்னா கரு சபாபத்துமணி மே வியாபிருத்திய ஜனதா வத்து சங்கர்தன மண்டலேட் ஆய்த்தி வத்து தெக்க காப்பி இடங் தீல தீனவா ஹெக்டேர் 280 கலபட வத்தி மவுஞ்சின் வத்தி ஹெக்டேர் 40 கிரேட் வேலி வத்தி ஹெக்டேர் 101 தேல்தொட வத்தி ஹெக்டேர் 40 காப்பி தீல தீன மே வத்து வத்தர் லபாகண்ண அயகே அத்திகாரம் முதல் குபமனது கொச்சர காலகடது கிலஹானவா ரஜே தக்சேரு அணுவதமாய் மே பது முதல தீந்துகரண்ணி ரஜே தக்சேருட தமாய் மேகிடம் பது தென் மேகிடம் லபாகண்ணா சமாகம்மல நம்முனோது அத்தியக்ஷக மண்டலியன் உணவு கலபட மவுஞ்சின் வத்த ஃபார்ம் ஃபேட் லிமிடெட் ඒ අධ්‍යක්ෂකවරු මොහමඩ් ඉම්තියාස් මොහමඩ් ශාෆික් සමාධි ග්‍රේට් වැලි වැත්ත බස්තියන් කෝර්ලගේ නිකොලස් නීල් කුමාර දොන් ෆ්‍රැන්සිස් යන කට්ටිය තමයි ඇරන් තියෙන්නේ. මේ බව වතු සඳහන් වතු වේල කිරි ගොවිපළ සඳහා වෙන් කර තිය ප්‍රදේශවල ලයින් කාමර ප්‍රතිවේද පූජනීය ස්ථාන පිසේද කිසිදු ලයින් කාමරයක් නැහැ. කිසිදු පූජනීය ස්ථානයක් නැහැ. මෙම දිස්ත්‍රික්කවල බොහෝ රජයේ කිරි ගොවිපළවල් වල ප්‍රමාණවත් ඉඩ පාසුකම් තිබේදී මේ තේවගා කළ ඇති ඉඩම්වල කිරි ගොවිපළවල් ලබා දීම පරමාර්ථයේ කුමක්ද? ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව කිරිවලින් ස්වයංපෝෂණ රටක් කිරීමේ වැඩසටහන අනුව තමයි මේ ව්‍යාපෘති බාර දීලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ වේල කුමාර මන්ත්‍රීතුමාට පළවෙනියටම ඔබතුමා කෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇවිල්ලා තිනවා. වේල කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාලගේ ආණ්ඩුව අපිට JDB එක බාර දෙනකොට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාඩුව මිලියන 758යි. මිලියන 758යි මම මේක බාර ගන්නකොට. ඔබතුමා දන්නවද අද වෙනකොට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාඩුව මිලියන 182යි. මම මිලියන 600ක් ලොස් එක නැති කරලා තියෙනවා. මම මේ අවුරුද්දේ අග වෙනකොට අවුරුදු 18කට පස්සේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ලාභ ලබන ආයතනයක් බවට මම පත් කරනවා. මගේ යටතේ තියෙන ආයතන තුනක් මිල්කොස් සමාගම ඔබතුමාලගේ ආණ්ඩුවේ මිලියන 600ක් පාඩුයි. අද මගේ ආයතනයේ මිලියන 600ක් ලාභයි. මම මිලියන 1000ක් ලාභ කරලා තිනවා අවුරුද්දක් ඇතුළත. මට පොස්ට්පේඩ් එක දුන්නා මාස 3යි ප්‍රොඩක්ෂන් එක 100%කින් වැඩි කරා බිලියන 1.4ක් මේ අවුරුද්දේ මම ලාභ ලබනවා. මට දීලා තියෙනවා රාජ්‍ය ආයතන තුනම දෙනකොට මට පාඩු ලැබුවා, තුනම ලාභ ලැබුවා. ගරු මන්ත්‍රීතුමා, මේක ගත්තේ මගේ පෞද්ගලික දෙයකට නෙවෙයි. අපි 100% කිරිපිටි ආනයනය කරනවා පිටරටින්. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව 2025 වෙනකොට කිරිවලින් ස්වයංපෝෂිත රටක්. අපි තාම කිරිපිටි බොනවා ලෝකේ අනිත් රටවල් බලන්නේ දියර කිරි. ඒ නිසා අපේ බලාපොරොත්තුව දියර කිරිවලින් ස්වයංපෝෂිත කරන්න අපි මේ ව්‍යාපෘතිය ගේන්නේ. ඒ නිසා ඔබතුමාට කියන්න ඕනේ, ඔබතුමා මම මේ ප්‍රොජෙක්ට් එකකට දුන්නයි කියලා බනිනවා. මම වතු කරේ දමිල තරුණයන්ට ඔබතුමා දන්නවා අක්කර භාගය ගන්න ඉඩම් බෙදුවා මිරිස් බෙදන්න හදන්න. එක දෙමළ තරුණයෙකුට රුපියල් 350,000 නිකන් දුන්නා. තමුන්නාසේ 7-5ක් වතු කරේ දෙමළ තරුණයෙකුට දීලා නැහැ. මම නිකන් දුන්නා 1,3,000ක් වත් එක කොල්ලෙකුට. තමුන්නාසේ පුළුවන් නම් ඔය කතාව කරලා ගලබඩ වත්ේ කරන්න. තමුන්නාසේ ගලබඩ වත්ේ ගියොත් තමුන්නාසේගේ කකුල් දෙක කඩලා තමයි වත්ේ තමුළු තමුන්නාසේ රෙවන්නේ. අද වත්ේ පාර කාපට් කරලා දමිල තරුණයන්ට අක්‍රභාගයක් දීලා ගෙවල් හදන්න පර්චස් හත දීලා කරන්න ඕනේ සියලු දේ කරා. තමුන්නාසේ දේශපාලන වාසි ගන්න හදනවා. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති කිසිදු තේ ගහක් නැති කිසිම දෙයක් නැති දෙයක තමයි මේ විදේශ ව්‍යාපෘතිය දීලා තියෙන්නේ. මේක බිලියන 3.5ක ප්‍රොජෙක්ට් එකක්. මේක මගේ නෙවෙයි, අපේ හේරත් තමතුමාගේ අමාත්‍යංශ යටතේ සිදු වෙන්නේ. මේකේ කිසිම වතුකරේ කට්ටියට හානියක් වෙලා නැහැ. වතුකරේ තරුණයෝ ඉල්ලනවා. ගරු සභාපතිතුමනි, දැන් වතුකරේ තරුණයෝ 200කට මම අක්‍රභාගය ගන්න ඉඩම් දීලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ රස්සා
කාලය අවසන් වෙලා තියෙනවා.
ඒ නිසා මෙයාට වෙලා තියෙන දැන් වත්තේ බහැලා යන්න බෑ. වත්තේ බහැලා ගියොතින් වේලු කුමාරගේ බෙල්ල ගලවලා අතට දෙනවා. ඇයි? මිනිස්සුන්ට කිසි දෙයක් කරලා නැහැ. ඒ නිසා දෙමළ කොල්ලෝ ටිකට ඉඩම් ටික දීලා හදලා ඔක්කොම කරලා තමුන්නාසේට පාර යන්න බැරි හින්දා තමුන්නාසේ මේකට ඉරිසියා කරනවා. ඒ නිසා කිසිදු වැරදිලම් ගණදිලුවක් සිදු වෙලා නැහැ. වගකීමකින් ඔබතුමාට කියනවා, එක තේ ගහක් ගලවන්න දීලා නැහැ. වතුකරේ තරුණයෝ ගැන ඔහෙට වැඩිය මට ආදරයක් දෙනවා. මට වෘත්තීය සමිතියක් තියෙනවා. මගේ ළඟ සමාජික 8000ක් ඉන්නවා. ඔයාලගේ ඉන්න 180යි. ඔයාට වැඩිය මන් දෙමළ මිනිසුන්ට ආදරේ. ඒක මතක තියාගන්න.
බොහොම ස්තුති කරනවා මත්තුමනි. පොයින්ට් එක කියන්න.
නෑ, ගරු ඇමතුමාගෙන් මං ප්‍රශ්න කරේ මටවත් මේ ගලබඩ වත්තට යන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි.
හරි. බොහොම ස්තුති. ඒක පොයින්ට් ඔෆ් ඕඩරයක් නෙමෙයි. බොහොම ස්තුති. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහමතුමා.
ගරු මූරාසනේ මන්ත්‍රීතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව කුලියපිටිය රෝහල මේවනේට ශික්ෂණ රෝලක් ලෙස ගැසට් කර තිබේ. කරෙහි සියලු කාර්ය මණ්ඩල පළාත් සභාවෙන් මධ්‍යම රජයට අනුයුක්ත කර ඇත. කුලියපිටිය පිහිටා ඇති වයඹ විශ්වවිද්‍යාලයේ මෑතකදී ආරම්භ කළ වෛද්‍ය විද්‍යා පීඨයට සමගාමීව ශික්ෂණ රෝහලක් බවට පත් කළ මෙම රෝහල මහාචාර්ය ඒකකයක් ඇතුළත්ව සංවර්ධනය කිරීමට සැලසුම් කර පෙර පැවති යහපාලන රජයේ සමයේ අයවැයෙන් මුදල් වෙන් කර තිබුණි. තවද කුරුණෑල මහා රෝහලද මීට සමගාමීව ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට මූලික සැලසුම් ඇතුළත්ව තිබුණි. නමුත් මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයක් ඇතුළත්ව සංවර්ධනය කිරීමේ කටයුත්ත නවතා දමා කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියට පවත්වාගෙන නොගොස් නැවත පෙර තත්ත්වයට ස්ථාපිත කිරීමට කටයුතු කරමින් යන බව දැනගන්නට ලැබී ඇත. එම නිසා වයඹ විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති වෛද්‍ය විද්‍යා පීඨයට සමගාමීව කුලියාපිටිය ශික්ෂණ රෝහල අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක සංවර්ධනය කර ඉදිරියට පවත්වාගෙන යන මෙන් මෙම ගරු සභාවට යෝජනා කරයි. ගරු මුලස්සේ මන්තුමනි, මම හිතන්නේ මේක පෞගේ කාලේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු ප්‍රශ්නයක්. අපිට තියෙන කණගාටුව කුලියාපිටිය ශික්ෂණ රෝහල බොහොම විධිමත්ව ගැසට් කරා 2019.25 ශික්ෂණ රෝහලක් ලෙස. අපි පහුගිය කාලේ දැක්කා හිටපු ඇමතිතුමිය කිව්වා මේ ගැසට් කරේ නේ මේක විධිමත්ව කරලා නැහැ කියලා. මේක පට්ටපල් බොරුවක්. එතකොට වයඹ විශ්වවිද්‍යාලය අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස 1991 පටන් ගත්තා. ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස 1999 වර්තමානයේ පීඨ 6කින් සමන්විත අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් විදිහට කටයුතු කරමින් යනවා. මේ විශ්වවිද්‍යාලයේ මං හිතන්නේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය, කෘෂිකර්ම වැවිලි කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, විහාරික විද්‍යා පීඨය, පස්සම්පත්තා දීවරා පෝෂණ පීඨය, වෛද්‍ය පීඨය ඇතුළු මේ පීඨ ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වයඹ විශ්වවිද්‍යාලයේ අක්කර 133ක භූමි ප්‍රමාණයක කුලියාපිටි නගරයේ ඉඳන් ඉතාම ආසන්නයේ පීඨලා තියෙන්නේ. මා කඳුර වෙනම පරිශ්‍රයක් තියෙනවා, කෘෂි පරිශ්‍රය ලැබියාය. කියන්නේ කුලියාපිටි නගරයේ ඉඳන් තුසාර මන්තුමා කිලෝමීටර් 2ක් වගේ ඉතාම ළඟ තියෙන මුතුමා, අපි දෙන්නම දන්න අපේ අසල්වැසි නගරය. එතකොට මේ කිලෝමීටර් 2ක් ළඟ තියෙන වෛද්‍ය පීඨය සඳහා සියලු ඉදිකිරීම් කළා. මේනට වේදම් කළා තියෙනවා වෛද්‍ය පීඨය සඳහා ඉඩම්පත් කර ගැනීමට මිලියන 70ක්, ඉදිකිරීම් කටයුතු වල මිලියන 2314ක්, උපකරණ ගැනීමට මිලියන 218ක්, මුළු එකතුව මිලියන 3229ක් විදියට. එතකොට මේ ශික්ෂණ රෝහලේ ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට 2018, 10, 26 පත් වෙනවා. කැබිනට් අටේ අනුමැතිය හම් වෙනවා 2019, 8, 19. ප්‍රතිපාදන නිර්දේශ ලැබෙන අනුමත සැලසුම් පිළිල කරනවා, ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව පිළිගන්නනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ අනුමැතිය, පාංශු පරීක්ෂාවන් සිදු වෙලා තියෙනවා. වෛද්‍ය පීඨයේ මහාචාර්යගේ හදිසි අනතුරු වාට්ටු සංකීර්ණ හා වෛද්‍ය නිල නිවාස ස්ථාද කිරීම සඳහා මුල්ගල තැබීම 2019.8.31 සිදු වෙනවා. මේ සියලු දේවල් සිදු වෙලා තියෙද්දී තමයි මේ වෙනස සිදුවෙමින් පවතින්නේ. මොකද අපිට තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුවක් වෙනස් වෙද්දී මේ වගේ වෛද්‍ය පීඨය කුලියාපිටියේ පිහිටවල තියෙද්දී, ඒ සඳහා ශිෂ්‍ය කණ්ඩායම් 3ක් අරගෙන තියෙද්දී මහාචාර්ය ඒකකය ඇයි කුලියාපිටියෙන් කුරුණෑගලට යන්න තීන්දුව වෙන්නේ කියන ප්‍රශ්නේ. දැන් මෙතනදී අපි දන්නවා මේ යෝජනාව අපේ ස්ථිර කරන අනුරප්‍රිය දාසන යාපමැතිතුමා කතා කරද්දී කියයි මේක ඇත්ත විස්තරේ. මෙතනදී ඇත්තටම කියන්න තියෙන කණගාටුව තමයි මේ මෙහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ මේක පුද්ගලයෙකුගේ දෙදෙනෙකුගේ අවශ්‍යතාව මත තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒක තමයි අපිට තියෙන කණගාටුව. විශේෂයෙන්ම දැන් අපි මේ සම්බන්ධව විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තිබුණා. ඒ කමිටුවේ recommendation made by the committee appointed to look into issues of the Wayamba University professional unit මේ සඳහා පත් කරලා තිබුණා ප්‍රොෆෙසර් වසන්ති අර්සකුල්රත්න මහත්මිය, chairperson standing committee on medicine and dental science professor jayant jayawardena, former director pgim professor surangani yasawardena, former dean ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මේ අයගෙන් සපත් වුණු මේ කමිටුව දීලා තිනවා නිර්දේශ. එතකොට මේ කමිටුව පැහැදිලිවම කියලා තිනවා මේ ස්ථානයේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මට බාධාවා කර අතන කෑ ගහනවා මේ
කමිටුවට. මන්ත්‍රීතුමලා නියමිත ආසන වලට යන්න.
මේ අර පොඩ්ඩක් එළියට යවන්න. ඒ නිසා ගරු කතානායක ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ කුලියාපිටිය ශික්ෂණ රෝහල ඇයි කුලියාපිටියට ගෙනියන්න කියන බරපතල ප්‍රශ්නය අද ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එක එක හේතු කියනවා. දැන් කුලියාපිටිය රෝහලට වාර්ෂිකව 2019 ගත්තොත් වාර්ෂිකව ඇවිල්ලා තියෙනවා රෝගීන් 65,000ක්. ඒතර 65,000ක් එද්දි කුරුණෑගල රෝහලට 210,000ක් කියලා තියෙනවා. ඒතර කුරුණෑගල රෝහලේ තියෙන ඒකක සියල්ල කුලියාපිටියේ නැහැ. ඒතර සමහර රෝගීන් කුලියාපිටියේ ඉන්නේ නැහැ. ඒ નિયમિત ආන්සර් නැති නිසා කෙලින්ම වෙනත් කුලියාපිටියට කුරුණෑගලට හෝ කොළඹට හෝ මීගමෝට යනවා. එතකොට මේ සියලු ඒකක සහිත මහාචාර්යකක පිටවුවනම් 65000 ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට කුලියාපිටියට එන රෝගීන් විශාල ප්‍රමාණයක් ට්‍රාන්ස්ෆර් කරනවා කුරුණෑගලට හෝ කොළඹට. එතකොට ඒ තදබදයත් ඒ අවශ්‍යතාවයත් නැති වෙනවා. මම කියන්නේ 65000 කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. එතකොට අනිත් කුලියාපිට කුරුණෑගල රෝහල අලුතෙන් මහාචාර්යකකයක් පිටවනවා නම් එහෙම නැත්නම් එතෙන්ට විශ්වවිද්‍යාලයේ අලුතෙන් ගෙනියනවා විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්නම් මේගොල්ලෝ මහාචාර්යකකේ කුරුණෑගල පිටවුවොත් කුලියාපිටිය ඉඳන් මේ අධ්‍යයන කටයුතු සඳහා ඒ දරුවන්ට කිලෝමීටර් 38ක් 38ක් කියන්නේ මේ ට්‍රැෆික් එකත් එක්ක පැයකමාරක් යන අනුපිළිවෙල මැතිතුමා දන්නවා මෙතන අපේ මහාචාර්ය චරිත හේරත් මැතිතුමා දන්නවා අපේ සමන්ප්‍රිය හේරත් මැතිතුමත් ඉන්නවා මේ තරම් දුර ප්‍රමාණයකට විශ්වවිද්‍යාලෙ මෙතන තියාගෙන මහාචාර්යකගේ කුරුණෑගල පිහිටවීම හරහා ඒ දරුවන්ට විශාල පීඩාවක් වගේම මං හිතන්නේ විශාල පිරිවරක් වැයක් විශ්වවිද්‍යාල වියදම් කරන්න වෙනවා යාමට සහ ඒමට. ඒ නිසා මේක ඇත්තටම අනුවණ ක්‍රියාවක්. දැන් අපි ඉතිහාසයේ හොයලා බලනකොට මහාචාර්ය ඒකක විශ්වවිද්‍යාල හදද්දී දැන් කුලියාපිටිය නගරයට වගේම තමයි මේ අපිට උදාහරණයක් කියන්න පුළුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය කැම්පස් එකට සමගාමීව පේරාදෙණිය තිබුණු රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරා. නැතුව නුවර හොස්පිටල් එක කිලෝමීටර් 5ක් තියලා කියලා එතෙන්ට හරියන්නේ නැහැ. එතකොට ඒ රෝහල ඉතා මේකෙන් වේගෙන් දියුණු වුණා. ඒ වගේම තමයි කරාපිටිය ඉතාම කුඩා ග්‍රාමීය රෝහලක් විදියට තිබුණා. මහමෝදර රෝහල තියදී කරාපිටිය දියුණු කරා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සමගාමීව. ඒවා දියුණු වුණා. ඒ නිසා මේ ගන්න තීන්දුව මං හිතන්නේ ඉතාමත්ම අනුවණ තීන්දුවක්. අපි දන්නවා මේ තීන්දුව පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. මේ එක්තරා වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මේ වෛද්‍ය සංගම් වල නායකෙක් කියලා කියා ගන්න කෙනෙක්ගේ අවමනාවට මේ රජය ගොඩක් වේ දේවල් වෙනවා කියලා අපි දන්නවා. ඒ වගේම මං හිතන්නේ මේ ආණ්ඩුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කර තවත් එක කැබිනට් ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය මත තමයි කුලියාපිටියේ දන්ට යථාර්ථයක් බවට පත් වෙලා තියෙන මේ විශ්වවිද්‍යාලය ඒකට අවශ්‍ය මහාචාර්යකක මෙතන පිහිටවන්නේ නැත්නම් අනිත් එක මේ මහාචාර්යකකට අවශ්‍ය ප්‍රධාන ඒකක පහක් පහෙන් හතරක්ම කුලියාපිටියේ තියෙනවා. ළමා රෝග ඒකක, කාන්තා රෝග ඒකක, වෛද්‍ය ඒකක, ශල්‍ය වෛද්‍ය ඒකක. අපිට නැත්තේ කුලියාපිටිය රෝහලට මානසික වෛද්‍ය ඒකකක් විතරයි. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් සියරම ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරලා තියෙනවා. දැනටමත් වැය කරපු මුදලක් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ කිසිදු තර්කයකින් තොරව මේ කමිටුවේ වාර්තාවත් මං ගාව තියෙනවා. මං ඒ කමිටුවේ වාර්තාවත් සභාගත කරනවා. ඒ කමිටු වාර්තා අනුව එක එක්කෙනාගේ අවශ්‍යතා අනුව නෙමෙයි මේ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. මොකද මේක එක පැත්තකින් කුලියාපිටිය වගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන උපනගරය කුරුණෑගලින් පස්සේ මොකද කුරුණෑගල විශාල තදබදයක් තියෙනවා. කුරුණෑගල තවදුරටත් ඒ රෝහල දියුණු කරන්න ඉඩ කඩන්නේ නැහැ. මෙතන ඉඩ කඩන් තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සියල්ලක් තියෙනවා. අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් විදිහට දැන් මොකද සමහරට මහාචාර්යවරුන්ගේ දරුවන්ට ඉගෙන ගන්න අධ්‍යාපන පහසුකම් දෙන්නු. හැබැයි මම ඉගෙන ගත්ත කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ ඇතුළත් කුලියාපිටිය කියන්නේ අධ්‍යාපන කේන්ද්‍රයක්. අධ්‍යාපන කේන්ද්‍රයක්. කුරුණෑගල ප්‍රධාන පාසල් වලට අභිමායන්න පුළුවන් මේ අධ්‍යාපන ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. මම මේ සියලු තොරතුරු සහිත මේ ලේඛනය මම සභාගත කරනවා. ඒ නිසා කිසිම අඩුවක් අපිට කියන්න නැහැ.
කාලය අවසන්
වෙනවා. මම අවසන් කරනවා ගරු මුලාසනේ මන්තුමනි, කුලියාපිටියෙන් මේ ශික්ෂණ රෝහල ඉවත් කරලා මේ මහාචාර්යකගේ කුරුණෑගලට ගෙනියන්න කිසිම පදනමක් නැහැ. කොහෙවත් තියෙන කිසිම කෙනෙක් කියලා නැහැ. විශේෂයෙන්ම මේ ගැන ගරු මම දන්නේ නැහැ අද මේකට උත්තර දෙන්නේ කවුද කියලා. අපේ අධ්‍යාපන ඇමතිතුමා නැහැ. මං හිතන්නේ කවුරු හරි උත්තරයක් ලැබෙයි. නමුත් වගකීතු උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම දන්නවා මෙතන ඉන්න ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු කුලියාපිටියේ මේක පිහිටවිය යුතුයි කියන පදනම ඉඳන් කටයුතු කරන්නේ. ඒ නිසා මම මෙතන දීර්ඝව කතා කරන්නේ නැහැ. මොකද මේ සඳහා විශාල මහජන කැළඹීමක් ඇති වුණා. ඒක දැනටත් ඒ தത്വයේ තියෙනවා. මේ ආපමැතිතුමා, අපේ චරිතේරත් මැතිතුමා, දාසිරි සේක්ෂේර මැතිතුමා, සමන්ප්‍රිය වේරත් මැතිතුමා මේ සියලු දෙනා මේ කාරණේ දන්නවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමාගෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා මේ යථාර්ථයක් බටලපත් වෙලා තියෙන කුලියාපිටිය ශික්ෂණ රෝහල තුල පිහිටලා තියෙන වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ මෙතන පිහිටවන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මම බොහොම ස්තුතියි වන්දනා ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව මේ ලිපි ලේඛන දෙකම මම සභාගත කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට යෝජනා විස්තර කිරීම ගරු අන්ඩ්‍රයා පමැතිතුමා. ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව අපි දේශපාලන බේදයකින් තොරව මේ අවස්ථාවේ මම ස්ථිර කරනවා. විශේෂයෙන් මේ කුලියපිටිය වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම කුලියපිටිය විශ්වවිද්‍යාලයේම දිගුවක්. මේ ආරම්භ කිරීම සඳහා මම හිතන්නේ දීර්ඝ කාලයක ඉඳලා අදහසක් තිබුණා. පසුගිය කාලේ මේක ආරම්භ වුණා. මට මතකයි අපි දැයට කිරුල යටතේත් කුලියපිටිය විශ්වවිද්‍යාලයට මහා දැවැන්ත ආයෝජන රැසක් කරුවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන කලාපයක පිහිටලා තියෙන මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දැන් ආරම්භ වෙලා කණ්ඩායම් තුනක් ශිෂ්‍යෝ දැන් මේ වෛද්‍ය පීඨේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට උන් හතරවෙනි අවුරුද්දේ උන්ට මහාචාර්ය ඒකකයක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් මහාචාර්ය ඒකකයක් කියන්නේ නිරන්තරයෙන්ම අදාළ ඉගෙන ගන්න ස්ථානයේ ඉඳලා ඉක්මනින් යා යුතු ස්ථානයක්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සියලුම හැකියාවන් මේ කුලියපිටිය රෝහලට තියෙනවා. ශික්ෂණ රෝහලක් කරලා තියෙනවා. එක අංශයක් පමණයි ආරම්භ කරන්න තියෙන්නේ. මෙතෙන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ගොඩනැගිල්ලක් පමණයි. මේ ගොඩනැගිල්ල ලබා දීමටත් ප්‍රදේශයේ ජනයා තමන්ගේ මුදලින් ඉදි කරලා දෙන්නත් කැමතියි කියලා අපිට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි ප්‍රදේශයේ අය හැටියට මේ කුලියපිටිය විශ්වවිද්‍යාලයේ දියුණුව ගැන කල්පනා කරනකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහල බවට පත් කිරීම පිළිබඳ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අධ්‍යාපනය කරන ස්ථානෙම මේ මහාචාර්ය ඒකකයේ පැවැත්වුවේ නැත්නම් මං හිතන්නේ මොකද මේකට විශාල වියදමක් කරලා තියෙනවා. මේ වෙනකොට වෛද්‍ය විද්‍යාලේ හදලා ඉවරයි. අංග සම්පූර්ණ ගොඩනැගිලි සහිත ලැබ් සැතුව මේක හදලා තියෙනවා. ඉතින් එතකොට මේක මේ මොන හේතුවක් නිසා මේක මෙතනින් ඉවත් වෙනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ පිළිබඳව ඉදිරිපත් කරපු වාර්තා මමත් කියවුවා. විශේෂයෙන් මහාචාර්යවරු තුන්දෙනෙක් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් මට තියෙන තොරතුරු හැටියට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදම කොමිසම මේක කොහොමවත් කැමති නැහැ මෙතනින් යන්න. ඉතින් ඒ නිසා තමන්ට අයිති නැති බලයක් පවරගෙන තමයි මේ සෞඛ්‍ය අමාත්‍යංශය මේ කටයුත්ත කරන්නේ. මොකද සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල තියෙනක ඇත්ත. නමුත් ප්‍රතිපත්තියක් හැටියට මේක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. ඒ අය කිසිසේත් කියලා නැහැ මේක මෙතනින් ඉවත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ආණ්ඩුව අපේ රජය මේ පිළිබඳව ඉතාම හොඳට කල්පනා කරලා පැහැදිලි තීරණයක් අපිට දෙයි කියලා. මොකද මේ පිළිබඳ මහජනයාගේ ලොකු අදහසක් තියෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විශාල මතයක් තියෙනවා. නිරන්තරයෙන් එයා අපිට කතා කරනවා. අපි ඒත් එක්ක කතා කරලා තියෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, දේශපාලනයෙන් ඔබට ගිය ප්‍රශ්නයක්. අපිට තියෙන තොරතුරු අනුව මේ එක්තරා මේ වෘත්තීය සමිතියක වුවමනාවක් තමයි මෙතන තියෙන්නේ. මම දන්නේ නැහැ ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්ද කියලා. නොයෙකුත් කරුණු කියනවා. මොකද ඇත්තටම කුරුණෑගල දිස්ත්‍රික්ක ගත්තොත්
කරුමන්තේ තන තාම මිනිත්තු කාලයක් තියෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්ක ගත්තොත් කුලියපිටිය සහ කුරුණෑගල කියන්නේ දෙවෙනි අගනගරයේ කුලියපිටිය. එතකොට ඒ හා සම්බන්ධ විශාල පිරිසක් මේ ප්‍රතිකාර ලැබීමට එනවා. ඉතින් ඒ නිසා මේ කුලියපිටිය රෝහල දියුණු වෙනකොට, වෛද්‍ය විද්‍යාලය දියුණු වෙනකොට ඒ හරහා ඇතිවන සමාජ ප්‍රබෝධයත් මං හිතන්නේ අපිට බලපානවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඥානවන්ත ලෙස මේ වෙලාවේ රජයේ ක්‍රියා කරලා ඒ අවශ්‍ය මහාචාර්ය ඒකකයේ කුලියපිටියත් ලබා දීලා හතරවෙනි වසරේ ඉඳලා මේ දරුවන්ට මේ මහාචාර්ය ඒකකයේ යටතේ අධ්‍යාපනය ලබන්න ඉඩ සලස්සලා දෙයි කියලා. ඉතින් ඒ සඳහා රජයේ අවධානය නැවත වරක් යොමු කරමින් මම නැවත සැරයක් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගෙන අපේ යෝජනාව ඉතාමත්ම ඕන කමින් ස්ථිර කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු ශානෙක්කයන් රසමාර්ගිකම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. Thank you. I don't want to take lot of time on this matter. I think I only wanted to speak a few words because the Honorable Minister is responding and I wanted to bring some matters to her attention. And listening to the Honorable Member speak, I feel that this is a very fair request considering that the students have to travel 40 kilometers for a new facility for this unit. Honorable Minister, as somebody that I have utmost respect of in this government because of your conduct in the last year and a half, I'd like to raise bring three matters to your attention. I've raised these matters in this house through oral questions, but it's never happened. But I'm hoping that you'd be able to rectify these matters. There are three hospitals in Batiklo, Panchenai, Koolavadi and Pulipanjakal. Those are at present their primary medical care units. I want them to be registered as primary medical care units. Currently, we are conducting mobile services at those places. So Koolavadi, Panchenai and Pulipanjakal, the mobile service is there. So I'd like to request you to consider registering them as PMCUs. We have the buildings and the equipment, and that is the first thing. And the second thing is recently there were 700 odd midwives who were appointed in the country. But however, we've only given 5 midwives to the eastern province. The reason for that being is that there is a over allocation of resources in Ampare and Kalmune. of number 39 and 10 respectively. I'm not requesting you to remove them, but I'm requesting you to consider these appointments based on the Batticlo RDHS, because we have about 50 vacancies in Batticlo, and there are a number of midwives from Batticlo, very young girls, you know, they're working in Kalubovila, Colombo, and all sorts of districts which are very far from their hometown. So I'd like to request you to see if you can look into that. And the second thing is, I was told that there are VPs who are being appointed right now, consultant VPs, and we need three VPs, one for Valachena, one for Eraura, and one for Katankuri. Now, two of these are base hospitals, and we don't have a VP, so I'd like you to consider these three matters. And also, as always, in the case of any district, we have issues with cadre and hospital staff and minor staff and all that. So I'd like you to consider and pay a visit to Batticlo if possible and rectify these issues. And finally, also, please consider naming the Mahuladitivu Hospital as a base hospital. Currently, we have the population and the resources. It just needs to be upgraded. So thank you very much. And thank you, Honorable Nalin Bandara, for giving me the opportunity to say a few words. I hope I haven't taken too much of your time. Thank you very much.
Bhavan Siddhi Garu Mantitumani. Meenangata Garu Mahacharya Charitha Heeratmetta Obutumata Minitu Hatarak Kalayak.
Mulasana Aruda Mantitumani. Mulinma Mema Sabhava Kaltabime Yojanava Garu Nalin Bandara Mettuma Idiripat Kala Garu Anrupiyadarshani Apa Isthirakala Mema Yojanavata Mama Mage Purna Sahayogaya Mulinma Palakaranava. Visheshanma මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් හැටියටත් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධ කෙනෙක් හැටියටත් අපේ ගරු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමිය ඉන්න වෙලාවේ මම කියන්නේ මේ ප්‍රශ්නය අපි ඉතාමත්ම කනගාටුදායක පැත්තකට තල්ලු කරමින් යන්නේ විශේෂයෙන්ම වයඹ පළාතේ උසස් අධ්‍යාපනයේ සඳහා මේ විශ්වවිද්‍යාලය හදන්න අපේ ආණ්ඩුත් එවැගේම ඒ කාලේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුත් විශාල වශයෙන් වැඩ කෙරුවා මේක අපි ඒ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනකොට වෙනස් කරන්නේ නැතුව අපේ දිස්ත්‍රික්කේ හැමදාම මේ වගේ තීරණ ගත්තා ඒ නිසා අපේ දිස්ත්‍රික්කේ ප්‍රධාන නගරය කුරුණෑගල ඒ වගේම ඒකට සමාන්තරව දියුණු වෙච්ච ඉතාම ශක්තිමත් නගරයක් විදියට කුලියපිටිය හැමදාම තිබුණා දේශපාලන වශයෙන් ගත්තත් ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ මේ පැති දෙකෙන්ම බිහි වෙලා අපේ දිස්ත්‍රික්කේ ජනතාවට විශාල සේවයක් කෙරුවා විශේෂයෙන්ම සමහර දිස්ත්‍රික්කේ ප්‍රධාන ආයතන කුරුණෑගල වගේම කුලියාපිටිය තැති වුණා අදටත් අපේ දිස්ත්‍රික්කේ ප්‍රධාන විදුලි බල මණ්ඩලයේ තියෙන ප්‍රධානම ආයතනේ තියෙන්නේ මුළු දිස්ත්‍රික්කේම ආයතන තියෙන්නේ කුලියාපිටියේ ඉතින් සමහර ඒවා තියෙන්නේ කුරුණෑගල ඒ නගර දෙක අතර ගැටුමක් නැහැ මේ විශ්වවිද්‍යාලය කුලියාපිටියේ එක ප්‍රධාන කොටසකුත් මා කඳුරේ තව කොටසකුත් විදිහට සංකීර්ණව නිර්මාණශීලීව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ විශ්වවිද්‍යාලයක් කියන්නේ හුදු ගොඩනැගිල්ලක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි විශ්වවිද්‍යාලයකට යම් සංස්කෘතියක් යම් වාස්තු විද්‍යාත්මක ගතියක් යම් ආකෘතියක් අවශ්‍යයි එහෙම නැතුව හිතන තැන අපිට විශ්වවිද්‍යාල හදන්න බෑ ඒ නිසා මේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉතාමත් සුන්දර ආකාරයෙන් කුලියාපිටියේ ලැබුයාය ප්‍රදේශයේ දැනට හදලා තියෙනවා මේකේ රෝහල් විදිහට මේ පහුගිය ආණ්ඩු කාලේ කුලියාපිටිය මහ රෝහල ශික්ෂණ රෝහලක් විදිහට ප්‍රකාශයට පත් කරා. හැබැයි කුරුණෑගල මහ රෝහලත් ශික්ෂණ රෝහලක් වීමේ කිසිම වැරද්දක් නැහැ. ඒක ඉතාම සුදුසුයි. හැබැයි මෙතනදී විශේෂයෙන්ම මේ මහ රෝහල් දෙකම පාවිච්චි කරමින් කුලියාපිටියේ වෛද්‍ය පීඨයේ ඉදිරියට ගෙන යන්න අපි වැඩ කරන්න ඕන. ඉතින් ඒක සඳහා මහාචාර්ය ඒකකය කුලියාපිටිය ශික්ෂණ රෝහල තුල කරගෙන ගියා සේ කරගෙන යන්න අපි වැඩ කළ යුතුයි. විශේෂයෙන්ම මම ඉතාම කනගාටුවටපත් වෙනවා. අපේ ආණ්ඩුවේ ප්‍රධානීන් කාටවත් මං හිතන්නේ මේක පිළිබඳව මෙහෙම උනන්දුවක් ඌමනාවක් නැහැ. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා විශේෂයෙන් දිස්ත්‍රික් නායකතුමාලා හැම දිනාටම තමන්ගේ දිස්ත්‍රික්කයට වැඩ කරන්න අවශ්‍යයි. හැබැයි සමහර මේ අපේ දේශපාලන ආකෘතියට පිටින් ඉන්න සමහර අපේ මිත්‍රයෝ මේ වගේ අදහස් ඉදිරියට ගෙනල්ලා රජයේ විශාල අපහසුවකට පත් කරලා තියෙනවා අපේ ජනතාව විශාල අර්බුදයකට පත් කරලා තියෙනවා ඒ නිසා මම විශේෂයෙන්ම මේ රටේ සමාජ සංවාදය ඇතුලේ මේ ප්‍රශ්නය බරපතල විදියට ඇවිල්ලා තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ ඇතුලේ
මේම
දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙන මේ ගැටලුව මේ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න එපා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මේකෙන් බිහි කරන්නේ වෛද්‍යවරු වුණාට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලට මීට පෙර කවදාක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත ගැහුවේ නැහැ. මං ගරු ඒක දන්න විශේෂඥ වෛද්‍යවරියක් විදිහට අපේ ගරු ඇමතුමියකින් ඉල්ලා සිටින්නේ මෙය කරුණාකර යථාවත් කරලා ඉදිරියට ගෙන යන්න උදව් කරන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු තුසාර ඉන්ද්‍රනිල් ඇමරසේන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මූලාසනේ මන්ත්‍රීතුමනි. ඇතරම ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. කුලියපිටිය ප්‍රදේශය තුළ ජීවත් වෙන මන්ත්‍රීවරයෙක් හැටියට අපි දකිනවා මේක මේ රජයේ විසින් මේ රජයට සිද්ධ වෙච්ච එක අත්තරද්දක්ද එහෙම නැත්නම් හිතුවක්කාරකමක්ද මොකද්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක 1991 මේක මේ පහුගිය යහපාලන කාලේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. 1991 රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධව කුලියපිටියේ එහෙම මණ්ඩපයක් ඉදිවිලා කුලියපිටියේ විශ්වවිද්‍යාලයක් බිහිවීමේ මූලික කටයුතු ක්‍රමක්‍රමයෙන් ඇතිවිලා මේක විකාශනයේ තව එක් පුළුල් ප්‍රතිඵලයක් තමයි මේ කුලියපිටියේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ මේ වෛද්‍ය පීඨේ. ඉතින් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැන බලපුවාම විශාල දිස්ත්‍රික්කයක් ආසන 14ක් තියෙන විශාල භූමි ප්‍රදේශයක්. එතකොට කුරුණෑගල රෝහල නවීන පහසුකම් වලින් යුක්තයි. එතනින් නුවර මහ රෝහල නවීන පහසුකම් වලින් යුක්තයි. අනුරාධපුර රෝහල නවීන පහසුකම් වලින් යුක්තයි. හැබැයි අපිට පේනවා විශාල අවකාශයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල කුලියපිටිය පණුවස්සෝර වාරියපොළ දමදෙනිය කටුගම්පල බින්ගිරිය ඒකම නාත්තණ්ඩිය පුත්තලන් දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව ඒ තියෙන විශාල ප්‍රදේශයක් තුළ විශාල හිස්තනක් තියෙනවා. පහසුකම් වලින් සමන්විත රෝහලක් නොමැතිකම. ඉතින් එතකොට ඒ කුලියපිටිය විශ්වවිද්‍යාලයේ අවශ්‍යතාවෙන් උත් සැපිරෙන ගමන් ඒ තුළ වෛද්‍ය පීඨයකුත් ඉදිවෙන ගමන් ප්‍රදේශය තුළ ජනතාවත් විශාල වශයෙන් සන්තෝෂයට පත් වෙලා හිටියා. බොහොම උනන්දුවෙන් හිටියා. ඒ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා හොඳ ස්ථානයක් මූලස්ථානයක් තෝතැන්නක් මේ කුලියපිටියේ ප්‍රදේශය තුළ ඉදිවීම පිළිබඳව. ඉතින් දැන් අද මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙලා මේක ඉතාමත්ම අදිසි හස්තයකින් මේක කුරුණෑගල ස්ථාපිත කරන්න හදනවා. අපි අකමැති නැහැ. කුරුණෑගල රෝහල දියුණු වෙන්න ඕනේ. නමුත් අර දුනුගමුවේ තියෙනකොට ඊතල කිතලගමුවේ තියෙනකොට මුවා මීගමේ ඉන්නකොට රාල තවත් කොහේ හරි අඬනකොට මේක හරි අපිනිවරයි. ඉතින් ඇත්තටම දැන් මෙතන අපේ අනුරපියදර්ශක යහපා මැතිතුමා කියලා කියන්නේ මේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක්. එතකොට චරිත හේරත් කියන්නේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක්. අපි දැක්කා දයාසිරි ජයසේකර මැතිතුමා. එතකොට කුලියපිටිය ආසනයම නියෝජනය කරන මන්ත්‍රීවරු දැන් අපි නලින් බණ්ඩාර මැතිතුමා මම මේ අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ මතවාදයන් සියල්ල තුළ මම හිතන්නේ එකට එකක විය හැකි මාතෘකාවක ඉල්ලීමක ඉන්නවා. දැන් එතුමන්ලා කතා වලින් එතුමන්ලත් මේ වැඩේට විරුද්ධයි. මේ කුලියපිටිය ඒ මහාචාර්යකගේ කුලියපිටියට අහිමි කරනවාට එතුමන්ලත් විරුද්ධයි. අපිත් විරුද්ධයි. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේක මේ කාගේ අතින් කාගේ හිතුවක්කාරකමකට මේක සිද්ධ වෙනවද කියන කාරණේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනත් පක්ෂයි නම් විපක්ෂය හැටියට අපිත් මේකට එකඟයි පක්ෂයි නම් කවුද මේකට විපක්ෂලා ඉන්නේ කාගේ ඕනකමක් නිසාද මේ නිසි තැන නිසි ස්ථානයේ සුදුසු ස්ථානයක මේ ස්ථාපිත කරපු කුලියපිටිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යකකය මේ විදිහට කුරුණෑගලට හිතුවක්කාර විදිහට අරගෙන යන්නේ කියන කාරණය ගැනත් මේ අවස්ථාවේදී අපි අවධානය යොමු කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු ප්‍රේමනාත් සී දොළේවත්ත මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. මං හිතන්නේ අපි අහලා තියෙන්නේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. හැබැයි අද කියන්න වෙන්නේ කුරුණෑගලට කිරි කුලියාපිටියට කැකිරි කියලා. ඉතින් මං හිතන්නේ මේක විය නොයුත්තක්. මේ කාරණේ සම්බන්ධයෙන් බැලුවහම අපි දන්නවා අපේ රටේ වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ අපි රටේ ඉන්න ජනතාවත් එක්ක බැලුවාම සුවිශාල වෙනස්කමක් තියෙනවා. අපි දකිනවා දිනුවමින් පවතින රටවල් වල ඉන්න වෛද්‍යවරුන් ජනතාවට තියෙන ප්‍රමාණයත් එක්ක බැලුවාම ඒක සුවිශාල වෙනස්කමක් තියෙනවා ලංකාව තුළ ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළට ගිහිල්ලා තිබ්බත්. ඉතින් මෙවැනි කාරණා ඔස්සේ තව තවත් ඒ ගමට යන්න තියෙන සංවර්ධනය, කුලියාපිටිය යන්න තියෙන සංවර්ධනය අපි එක කේන්ද්‍රස්ථානයකට ගෙනියනවා. ඒක ව්‍යුත්තක් නෙමෙයි කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. මේ කාරණේ තුළ මං හිතන්නේ අපිට වඩා කතා කළ යුත්තේ කුලියාපිටියේ නායකයා අපේ සමම්පිය හිරත් මන්ත්‍රීතුමා. ඉතින් එතුමාට ඉඩ දෙමින්, එතුමාට මගේ කාලයත් ලබා දෙමින් මම විශ්වාස කරනවා ඔබතුමිය අපේ මන්ත්‍රී අපේ ඇමතුමිය විශාල වශයෙන්ම එතුමිය යමක් දන්න කෙනෙක්. එතුමිය තමයි විශේෂඥ වෛද්‍යරි කෙනා. මේ ගැන එතුමියට ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා එතුමියට පුළුවන් වෙයි ඒ අවස්ථාව එක නිවැරදි කරන්න. අපි සියලුම දෙනා පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මේ වැරද්ද නිවැරදි කරන්න ඕන කියලා තන ඉන්නවා. ඒ නිසා එතුමාට ඉඩ දෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ඊළඟට කරු සමම්පිය හේරත් නැත්නම් ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
අද දිනේ මම හිතන්නේ මුලාසන වරට මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ සභාව කල්තබන අවස්ථාවේ ගිනා යෝජනාව මම මේ සභාවෙම මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙලා මාස දෙක කාලයක් තුල ගෙනාවා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් විදිහට. ඉතින් ඇත්තටම අපි විශේෂයෙන්ම කුලියාපිටිය කිව්වොත් එම් කුලියාපිටිය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් අධ්‍යාපන නගරයක් අද. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙනා වූ දෙවන අගනගරය. ඇත්තටම කුරුණෑගල මහරෝහල එහෙම නැත්නම් කුරුණෑගල පළාත්බද රෝහල කිරීම පහුගිය රජයේ විසින් කරපු වැරැද්දක්. අපි මගේ තර්කයේ වුණත් අපේ චරිත හිරත් මන්තුමා එතන කතා කරපු සියලු දෙනාම උනේ දිනාමගේම තර්කයේ උනේ කුරුණෑගල ශිෂ්‍යන් රෝහලක් කරන්න අනිවාර්යයි. ඒ ප්‍රදේශයේ ජනතාවට තම අසාධාරණයක් වුණා. ඒ වගේම කුලියාපිටියත් ශිෂ්‍යන් රෝහලක් බවට ගැසට් කරලා මේ වෙදී ශිෂ්‍යන් රෝහලක් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී විශේෂයෙන්ම යම් සංගමයක අවශ්‍යතාවයක් තමයි මම හිතන්නේ මේ බොහෝ වෙලාවට ඉස්සරහට ඇවිල්ලා මතවාදයක් විදිහට අද සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් එතනදී ඒක මම හිතන්නේ අපි නිවැරදි කළ යුතු වෙනවා. මොකද විශේෂයෙන් මේක අද ගරු ඇමතුමියනි අපේ ප්‍රදේශයේ ජනතාව දැමක් දීලා ගන්නකොට ජනතාව ඒකට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දැන් මේ තුන්වෙනි කණ්ඩායම මම දන්න විදිහට තුන්වෙනි කණ්ඩායමක් බඳවගෙන තියෙනවා. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී සායනික පුහුණුව මේ දරුවන්ට ලබා දෙන්න ඕන. ඉතින් එතනදී ප්‍රායෝගික ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සංගමය යෝජනා කරන්නේ දැන් අද මේ බිලියන 5ක් ඔය 2017 වර්ෂයේ විදන් කරලා තියෙන ඔය වෛද්‍ය පීඨයට වයඹ විශ්වවිද්‍යාලයේ තියෙන කුලියාපිටියේ. ඒ වගේම පැය එකහමාරක් ඇතුළත කොළඹට ළඟා වෙන්න පුළුවන් ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ වගේම කුරුණෑගල ශිෂ්‍යන් රෝහල ගත්තොත් එහෙම අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ නර්සස්ලාගේ ට්‍රේනින් කරන ඒ වෛද්‍ය රෝහල විදිහටත් අද කුලියාපිටිය කුරුණෑගල මහා රෝහලේ තමයි ඒ පුහුණුව ලබා දෙන්නේ. ඉතින් ඉඳ ප්‍රායෝගිකව තවත් අපි ගණන්ලා මම හිතන්නේ තදබදයක් ඇති කරනවට වඩා ඉතාමත්ම ප්‍රායෝගිකව මම හිතන්නේ මේ අද පීඨය ඇති කරලා තියෙන කුලියාපිටියෙම මේක ස්ථාපිත කරනවා නම් තමයි වඩාත් උචිත කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඉතින් ඒ වගේම අද අපි දන්නවා විශේෂයෙන්ම මේක අද සමාජීය දේශපාලන කාරණාවක් බවටත් හරි පරිවර්තන වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අද විශේෂයෙන්ම මේ කාරණේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම කතිකාවතක් ඇති වෙන්නේ අනුර ප්‍රදර්ශනය අපමත් මම හිතනමතුමත් දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කුලියාපිටියට ඇත්තම ශික්ෂණ රෝහලක් යෝජනා වෙන්නේ. ඒ වගේම වෛද්‍ය පීඨයක් යෝජනා වෙන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මේකේ පූර්විකාව සැකසෙන්නේ එතනින්. ඉතින් අද මේක ස්ථාපිත වෙලා තියෙන බිලියන 5කට වැඩි මම හිතනවා 2017 අවුරුද්දේ මේක පිහිටවද්දි බිලියන 5ක් විදන් කරලා තිනවා. අද ගත්තොත් එහෙනම් මම හිතනවා බිලියන 10කට ආසන්න මුදලක් යනවා මේ පීඨේ අලුතෙන් ඉදි කරනවා නම්. ඉතින් ප්‍රායෝගිකව මන් දන්නේ කරන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් ඒ හින්දා මම දේශපාලන වශයෙන් ඇත්තටම මේකට අගමැතිතුමාටවත් ජනාධිපතිතුමත් එක්ක අපි කතා කරා අගමැතිතුමත් එක්ක කතා කරා දිස්ත්‍රික් නායකතුමත් එක්ක කතා කරා එතුමත් කැමති දුර්ණාල දිස්ත්‍රික්කේ පුරාම ඒ සංවාදයකට සිද්ධ වෙනවට. ඉතින් මෙතනදී තියෙන අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි බලපෑම් කරන්නේ බලපෑම් කණ්ඩායමක් විදිහට මේ එක්තරා සංගමයක් විසින්. ඉතින් එතන මෙතනදී තව නරකම තැත් තියෙනවා මේකට යෝජනා කරන පසු වෛද්‍ය පීඨයක්. ඉතින් මම දන්නේ ඒක ජනතාව කොයි ආකාරයෙන් බාරගනිද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට විශාල කුකුසක් තියෙනවා. ඒ වගේම මේ අනවශ්‍ය තදබදය මම හිතන්නේ අද කුලියාපිටියේ නගරය ඒ වගේම අද හොඳ මධ්‍යම විද්‍යාලයක් තියෙනවා. ඒක දෙවනි වෙන්නේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයටත් බාලිකා විද්‍යාලයටත් පමණයි.
ඉතාමත්ම හොඳ ප්‍රශස්ත අධ්‍යාපන මට්ටමක තියෙන විද්‍යාල කීපයක්ම තියෙනවා. සාරණත් මහාවිද්‍යාලය, සාරණත් මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරා පහුගිය රජයේ විසින් මේකේ වෛද්‍යවරුන්ගේ දරුවන් ටික පාසල ඇතුළත් කර ගැනීම සඳහා ඉතින් ඒ වගේ පසුබිම සකස් කරලා තියෙද්දී මේ සම්බන්ධයෙන් මම හිතන්නේ යම් යම් අයගේ කණ්ඩායම් වල වුවමනාවන් මම හිතන්නේ මේ වෙද්දී එළියට ඇවිල්ලා මත ප්‍රකාශ කිරීම වැරද්දක් බවට මම දකිනවා. මෙතන වෙන කිසිම කාරණයක් මේ පැහැදිලිව මන් තියෙන්නේ PP එක මන් දකින්නේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් වෙන කිසිම කාරණයක් නෙමෙයි. මේ අයට තියෙන ප්‍රධාන වුවමනාව ඒක. ඉතින් ඒ හින්දා ඒකට මේ දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන්න එපා. ඔබතුමිය මං හිතන්නේ මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැනුමත් තියෙන අපි වෛද්‍යවරියක් විදිහට විශේෂඥ වෛද්‍යවරියක් විදිහට ඔබතුමියට අපි මම හිතේ කල්ලුත් මං කතා කරා ඉල්ලීම කරා. ඒ වගේම UGC එකේ ඉන්නේ මේ මතේ නෙමෙයි. UGC එක කියන්නේ මෙතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන්නේ මේ ස්ථානයේ තමයි මේක ස්ථාපිත කරන සුදුසු ස්ථානය කියලා. ඒ වගේම යම් වැරද්දක් වෙන්න ඇති. හැබැයි ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන මෙතෙන්ට පසු වෛද්‍ය පීඨයක් ලබා දෙලා නෙමෙයි කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන තියෙනවා. අපි නලින් බණ්ඩාර මැතිතුමා මේ ගෙනා ප්‍රයෝජනාව මම මීට පෙරත් ගෙනාවා. මේ සභාවේ කතා කරා, මේ කතා කරපු සියලු මන්ත්‍රීතුමලා කතා කරා. මේ අවධානය නැවත වාරක් ඔබතුමිය මේ වෙනුවෙන් යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීමක් කරමින් උසස් අධ්‍යාපන මැතිතුමාට අපි කතා කරා. එතුමාත් කියන්නේ මගේ එතුමා ඉන්නෙත් හොඳ ස්ථාවරයක. ඉතින්දා ඒ අපි සියලු අපේ නායකයෝ මම හිතන්නේ ඉන්න හොඳ ස්ථාවරයක ඉන්න. නමුත් මෙයාගේ බලපෑම් කණ්ඩායම ඇවිල්ලා යම් යම් බලපෑම් කිරීම මම හිතන්නේ මේකට ප්‍රධාන බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ කාරුණික අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීමක් කරමින් මේ අද නලින් බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවට අපේ සහයෝගය අපි ලබා දෙනවා කියන එකත් සිහිපත් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට පිළිතුරු කතාව සඳහා ගරු අමාත්‍යතුමියට මිනිත්තු 8ක කාලයක්.
මූලාසනයේ ඔබවන ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අද සතුටු වෙනවා. මම හිතන්නේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඉතාමත්ම මේ වැදගත් කාරණාව පිළිබඳව මන්ත්‍රීවරු අදහස් දැක්වුවා. ඒක අපි අගය කරන්න ඕන. ඒ යෝජනාවේ තියෙන කාරණාවේ වැදගත්කම බව තමයි එතන පෙනී යන්නේ. ඉතින් ඒ නිසා රටේ වැදගත් ප්‍රශ්නවලදී පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ එකතු වීම ඉතාමත්ම හොඳ සාධනීය කාරණාවක් බවට ප්‍රකාශ කරමින් ඒ අගය කරමින් මම ගරු අමාත්‍යතුමා වෙනුවෙන් ඒ පිළිතුර මම ඉදිරිපත් කරන්නම්. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, පශ්චාත් උපාධි පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් කුලියාපිටියේ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස 21.17 ඇලයිරක් 12 අංක දරන ගැසට් පත්‍රයෙන් උත්ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහල මධ්‍යම රජයේ යටතේ පවරාගෙන පළාත් සභාව යටතේ පැවතිහි කාර්ය මණ්ඩල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට අන්තර්ග්‍රහණය කර දැනටෙහි පාලන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු පාලනය යටතේ සිදුවේ. කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරියටත් වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට සමගාමීව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමටත්, ඒ අනුව අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත. වයඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය පිහිටුවේ යුත්තේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේද නැතහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේද යන්න අදහස් දෙකක් පවතින තත්ත්වය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවශ්‍යතාවය වී ඇත්තේ එය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටුවීමයි. ඒ පිළිබඳව සභාපතිතුමා ලිපියකුත් එවලා තියෙනවා. ඒ ලිපියත් මම සභාගත කරන්න. දැනටමත් වාට්ටු 58කින් සමන්විත ඇඳන් 2355කින් යුත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ ඒකක රාශියක් ස්ථාපනය වී ඇති බැවින් හා රෝගීන් රාශියකට ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව පවතින බැවින් එම රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටවීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය වී ඇත. ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම රෝහලක් වන කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා දිනකට ඇතුළු වන රෝගීන් සංඛ්‍යාව 569ක් වන අතර බාහිර රෝගීන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 1745ක් පමණ පැමිණේ. රෝහලේ කේන්ද්‍රීය පිහිටීම හා සේවාවන් සඳහා වූ විශාල ඉල්ලුම සැලකිල්ලටගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේද සේවාවන් පුළුල් කර සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව කුරුණෑගල හා කුලියාපිටිය ශික්ෂණ රෝහල් වැඩි දියුණු කිරීමේ ප්‍රතිපත්තියෙන් රජය බැහැර වී නැති බව කාරුණිකව සඳහන් කරමි. සාධනීය කරුණු සැලකිල්ලටගෙන අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර අවශ්‍යතාවය අනුව ශික්ෂණ රෝහල් දෙකෙහිම මහාචාර්ය ඒකක දෙකක් වුවද පිහිටුවා රෝහල් දෙකම සංවර්ධනය කරන බව සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි. එවගේම ගරු අපේ මන්ත්‍රීතුමා නැගෙනහිර පළාතෙන් ඉදිරිපත් කෙරුවා කාරණා සම්බන්ධයෙන් මං හිතන්නේ එතුමාට මම කියනවා කරුණා කළ මට ඒ ස්ථාන පිළිබඳව ලියලා දෙන්න. මං සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ නිලධාරීන් එක්ක කතා කළා එතුමාගේ ඒ ගැටලුව විසඳන්න මැදිහත් වෙන්නම් බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමිය. අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරමින් 2000 නොවැම්බර් මාසයේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 10 දක්වා සභාව කල්තමයි.